ආර්ථිකය 74ක් හය වසරක් පුරා තිබිච්ච අයහපත් ආර්ථික රාජ්‍ය පාලනය ඔස්සේ ඉතාමත් අඩිතාල පුපුරා ගිය මත්තමක තමයි අපි රජය බලයට පත් වුනේ. අපේ ජනතාවගේ ආර්ථික බලාපොරොත්තු, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු සුන්විසුණු වෙච්ච තැනක තමයි මේ ආණ්ඩුව බලයට පත් වුනේ. එහෙව් බලයට පත් වූ ආණ්ඩුව පහුගිය අවුරුද්ද ඇතුළත ඉතාමත් විශාල වශයෙන් ආර්ථික ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් පටන් අරගෙන සමහරක් ඒවා ක්‍රියාත්මක කරලා ඉවර කළා, සහ සමහරක් ඒවා පටන් අරගෙන යන සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපේ ආර්ථික වර්ධනය වේගය 4.8%කට වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා රටේ ප්‍රධාන ගැටලුවක් තමයි අපේ මධ්‍යම රජයේ තිබ්බ ණය. ඒ ණය 2022 114.2% දේශ නිෂ්පාදනයට වෙච්ච ණය ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා 2026 වෙනකොට 96.8%ට අඩු කරන්න. ඒක 2030 වෙනකොට 87%කට අඩු කරන්න මේ රජය බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඇත්තටම රජයේ විශාල විනිමය ආදායම් ප්‍රමාණයක් ඉතුරු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ ඉතුරු කරගන්න ආදායම අපිට පුළුවන් වෙනවා අපේ සංවර්ධන කටයුතු වලට යොමු කරන්න. ඒ වගේම තමයි අපි දන්නවා 2020 කොවිඩ් ආරම්භයක් එක්ක ඇති වෙච්ච මේ වාහන ආනයනය අඩාල වීම අපිට බැරි වුණා අපේ ආර්ථික අවපාතයත් එක්ක අපිට ආපු විවෘත කරන්න. ඒ හරහා අවුරුදු 5ක් ජනතාවට බලාගෙන ඉන්න උනා තමන්ට කැමති වාහනයක් ගෙන්න ගන්න ඔවුන්ට අලුත් වාහනයක යන්න හැකියාවක් නැතිලා තිබුණා. නමුත් අපි රජයේ බලයට පත් වෙලා මාස 6ක් වගේ කාලයක් ඇතුළත අපිට පුළුවන් වුණා මේ වාහන ආනයනයට අපිට අවකාශය ලබා දෙන්න. ඒ හරහා අපිට ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයකට වියදම් කරමින් වාහන ආනයන කරන්න කටයුතු වුණත් අපිට පුළුවන් වුණා රජයට මේ ඩොලරේ අගය විශාල වශයෙන් චලනය නොවි එක්තැනක තියාගන්න. ඒම පමණක් රජයේ සාවරත්වය මූල්‍ය විනය හොඳට ප්‍රදර්ශන කරන කාර්යමයක්. ඒ වගේම තමයි අපේ විදේශ ශාන්ති සංචිත ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් අපිට අපේ මහ බැංකුවේ ආරක්ෂා කරගන්න අපිට හැකියාව ලැබිලා තිනවා. ඒ අනුව අපිට අපේ විදේශයෙන් අපිට ණය දෙන සමාගම් වලට පමා සෑහෙන බලාපොරොත්තුවක් ඇති කරන, ඒ වගේම විශ්වාසයක් ඇති කරන මට්ටමට අපේ රට ගොඩනගන්න මේ රජය සමත් වෙලා තියෙනවා. මේ රජය බලයට පත් වෙනකොට මේ රට තිබුණේ ඇත්තට නූල් බෝලයක් වගේ. රාජකාරණය ඉතාමත් පැටලී සාගතව තිබුණේ. හැම අමාත්‍යංශයකම තිබුණා එක එක ව්‍යාපෘති පටන් ගත්ත ඒවා. ඒවා එක්කෝ ව්‍යාපෘති හරියට පටන් අරගෙන නැහැ, ප්‍රසම්පාදන කටයුතු වෙලා නැහැ. ඒ වගේම සමහරක් ව්‍යාපෘති පටන් අරගෙන තියෙන ව්‍යාපෘති ඒවා යාවත් කාලින වෙලා ඒවා රට ඔබින විදිහට සකස් වෙලා තිබුණේ නැහැ. සහ ඒ පටන් ගත්ත ක්‍රියාවලිය වලත් සෑහෙන අකාර්යක්ෂමතා තිබුණා, සහ මේ අපහසුතා තිබුණා. නමුත් අපි රජය පත්තලිවල අපිට වුණා මේ නූල් බෝල් ලියන්න. අපිට වුණා මේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණය හරියට ගොඩනගන්න. මොකද මේ යාන්ත්‍රණය මේ විදිහට තියාගෙන තිබ්බ විදිහට තියාගෙන අපිට කවදාකවත් මේ රට දියුණු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හරහා අපිට සිද්ධ වුණා සමහරක් ව්‍යාපෘති නවීනකරණය කරලිවල ඒ රටට අවශ්‍ය විදිහට ආපෝ ක්‍රියාත්මක කරන්න යන්න. එහෙම නැත්නම් ප්‍රසම්පාදනය වෙලා නැති දේවල් අපිට ප්‍රසම්පාදනය කරන්න, සහ ප්‍රසම්පාදනය වෙලා ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘති වල පවා කිසිම මේ පළදාවක් නැතුව යන ව්‍යාපෘති අපිට නැවතත් සලකා බලලි වෙලා ඒවා නවීකරණය කළා රටට වැදගත්දායක විදිහට කටයුතු කරන්න අපිට සිද්ධ වුණා. විශේෂකරණය ගැත්තෙන් ගත්තදෙන් අපිට පේනවා මේ රජය ඇවිල්ලා සෑහෙන ව්‍යාපෘති ප්‍රමාණයක් සිද්ධ කළා තියෙනවා. උදාහරණයක් විදිහට ගෞපය කියන ව්‍යාපෘතිය රජයේ ආයතනවලට ඩිජිටල් මාධ්‍ය හරහා ගෙවීම් කරන්න තියෙන ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියට නිසා පුළුවන් අපේ තියෙන ජනතාවට රජයේ කාර්යාලයකට යන්නේ නැතුව ඕනෑම තැනක ඉඳගෙන ඕනම වෙලාවක සතියන්තයක නිවාඩු දවසක වුණත් රෑ 12ට වුණත් පුළුවන් රජයේ සේවාවක් සඳහා ගෙවීමක් කරන්න. ඒ හරහා මේ වෙනකොට රුපියල් බිලියන 1.2ක ප්‍රමාණයකට වඩා ගෙවීම් රජයට ලැබිලා තියෙනවා මේ ගෞපේ සේවාව හරහා. ඒ වගේම රාජ්‍ය ආයතන 200කට වඩා ප්‍රමාණයක් මේ ගෞපේ සේවාව හරහා සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවාවන් 3130කට වැඩි ප්‍රමාණයකට ගෙවන්න මේ සේවාව හරහා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පොලිසියට කිසිම වියදමක් නැතුව මාර්ග නීති ස්ථානීය දඩ ගෙවන්න මේ ගෞපය හරහා අපි සම්බන්ධතාවය ඇති කරලා ඒ සේවාව සපයන දීලා තියෙනවා. ඒ හරහා අපේ ජනතාවට ඔවුන්ගේ මාර්ග නීති ඛණ්ඩනයක් වුණොත් ඒ ආපෝ රස්තියාදෝ නොවී සහ පොලිසියේ මහත්වරුන්ට කරදරයක් නොවී ඒ මුදල් ලබා ගැනීමේ හැකියාව ඇති කරලා තිනවා. ඒ හරහා කරන වැඩ කටයුතු වලදී අපි බලාපොරොත්තු වෙනවා මේ රාජ්‍ය ඩිජිටල්කරණය කරන හරහා මේ ගෙවීම් කරන ඒවා ඉතාමත් විනිවිද බව ඇති කරගන්න.
ඔබතුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට
පටන් ගන්න. ඒ වගේම ඔවුන්ට විශ්වාසය දෙනව සහ නිලධාරි වාදයෙන් අවම වෙන විදිහට වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි අපි සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. අපේ රජයේ සේවාවන් සඳහා හොඳට සයිබර් ඇටැක්ස් නැති කරන්න අවශ්‍ය මධ්‍යස්ථානයක් අපි පිහිටවලා තියෙනවා. තවද ලංකා ගවමන් ක්ලවුඩ් පද්ධතිය අපි නවීකරණය කළා. නවීන තාක්ෂණය ඔස්සේ අපේ තියෙන රාජ්‍ය සේවාවන් කිසිම අඩාලත්වයක් නොවන විදියට ක්ලවුඩ් පද්ධතිය නවීකරණය කළා තියෙනවා. තවද විශාල වශයෙන් ජාතික ජනාධිපති අරමුදල ඒ වගේම උපැන් සහතික විවාහ සහතික වගේ දේවල් පිටරට ගන්න හැකියාව ඇති කරන එක සහ ගෞටෙක් සමාගම ස්ථාපිත කරන එක වගේ විශාල නව ව්‍යාපෘති හරහා අපේ රට දිශකරණය ඔස්සේ දියුණු මාවතකට ගෙනින්න අපි කටයුතු කරලා තියෙනවා. මේ ඔක්කොම කරේ අර නූල් බෝලේ ලියන ගමන් ඒ කරන ක්‍රියාවලියෙන් අපි මේ පහුගිය අවුරුද්ද ඇතුළත ඉතාමත් හොඳ ස්ථාවර අඩිතාලමක් අපි මේ රටට දාලා තියෙනවා. මේ දාපු ස්ථාවර අඩිතාලම ඉදගෙන තමයි අපි මේ 2026 අයවැය අපි යෝජනාව මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඒ යෝජනාව බලන අහන ඕනම කෙනෙකුට ඕන පුරවැසියෙකුට 15 ස්තරේ ඉඳන් ඉහළම ස්තරේ ඉන්න පුරවැසියන්ට මේක පේනවා. ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඒ වගේම මේ අයවැය රටේ ආර්ථික ස්ථාවර කරන වගේම මේ ආර්ථිකය සහ රට දියුණු කරන්න විශාල යෝජනා ප්‍රමාණයක් ගොනු වෙච්ච යෝජනාවක්. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රට අපි 2030 බලාපොරොත්තු වෙන සංවර්ධනය කරා ළඟා වෙන්න විවිධ ශේෂ්‍රයේ හැම ශේෂ්‍රයකටම අවශ්‍ය ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට රජයේ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය විනයත් ඇතුව ඒ වගේම අවශ්‍ය ප්‍රතිපදා දීලා ඒ ක්‍රියාවලිය ඉතාම සාර්ථක කරන්න
මතුමා කාලය අවසන්යි.
අපි උදාහරණයක් විදිහට එක ප්‍රොජෙක්ට් එකක් ගැන මම කිව්වදින් ස්ටාර්ලින්ක් සේවාව අපි ලගෙනත් තියෙනවා. ඒ වගේම 5G අපි දැන් ඒ ස්පෙක්ට්‍රම් එක අපි මේ දෙසැම්බර් වල ඔක්ෂන් කරන්න යනවා. ඒ හරහා අපේ ජනතාවට මේ දිශකරණයට අවශ්‍ය ප්‍රවේශ වීමට අවශ්‍ය ජටිතල පහසුකම් ගමට ගෙනහිල්ලා ගමේ ඉන්න ඉතාමත් දුප්පත් මනුස්සයට පවා ඒ සේවාවන් ලබා ගන්න අවශ්‍ය පහසුකම් ඇති කරනවා. ඒ වගේම තමයි ඒ අවශ්‍ය අපේ ඉන්න අධ්‍යාපනය හදාරන ළමයිට දුෂ්කර පළාත්වල නැතිබිරි ළමයිට ඒ සේවාවන් වලට ප්‍රවිෂ්ට වෙන්න අපි වෞෂ්‍ය මාර්ගයෙන් ඒ සේවාව ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. මේ වගේ විශාල ජනතාව සැතසසන අයවැයක් තමයි අපිට ගෙනත් තියෙන්නේ. ඒ අයවැය අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුව සම්මත කරලා අපි ක්‍රියාත්මක කරන්න. බොහොම ස්තුතියි.